සභාව කල් තැබීම
පාර්ලිමේන්තුව පස්වෙනි සඳහා උදේ 9:30 ට
පාර්ලිමේන්තුව සඳහා උදේ 9:00 දක්වා කල් තැබෙනි අවස්ථාවේ යෝජනාව මහාචාර්ය අශෝක් මාර්සිංහ මැතිතුමා
ගරු කතානායකතුමනි අද වෙන විට ලක්ෂ 10කට වැඩි ත්‍රිවිල් ටැක්සි ප්‍රමාණයක්ද ඒහා සමාන විශාල ප්‍රමාණයක කුලී රථ ප්‍රමාණයක්ද ලංකාවේ එදිනෙදා ප්‍රවාහන කටයුතු වල යෙදේ රාත්‍රී කාලයේදී මෙම වාහන පාවිච්චි කරන සමහර මගීන්ට විවිධ කරදරවලට මුහුණ පෑමට සිදුවේ විශේෂයෙන් කාන්තාවන්ට විවිධ හිරිහැර හා අඩත්තේටම් සිදුවන බවද ජනමාධ්‍ය මගින් නිතර කියවේ එහෙයින් මෙම ත්‍රිවිල් සහ කුලී රථ රියදුරන් එහි ගමන් ගන්නා මගීන්ට පෙර හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වේ. ලෝකයේ අනිකුත් රටවල මේ සඳහා විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ. නූතන තාක්ෂණ ක්‍රමවේදයක්ද භාවිතා කරමින් සරල ක්‍රමයන් හරහා රියදුරන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ හැක. මේ සඳහා සියලුම ත්‍රිවිල් සහ කුලී රථ රියදුරන් ඔවුන්ගේ රථයේ පොලිසියද සහයෝගය ඇතිව අදාළ රථයේ ලියාපදිංචි කර ඇති ප්‍රදේශයේ පොලිසියෙම ලියාපදිංචි කර එම රියදුරා හා රථයේ හඳුනා ගන්නා අංකයක් ලබා දෙන ලෙසද එම අංකයේද සමග රියදුරාගේ පැහැදිලි ඡායාරූපයක්ද සමග හඳුනා ගැනීමේ තොරතුරු ඇතුළත් පුවරුවක් ඩ්‍රයිවර් ඩෙන්ටිෆිකේෂන් ප්ලේට් රියාසුනේ පිටුපස ප්‍රදර්ශනය කළ යුතු බවටද ඒ සඳහා ප්‍රමාද නොවී ඉක්මන් ක්‍රමවේදයක් ආරම්භ කරන ලෙසද මේ ගරු සභාවට යෝජනා කෙරේ. ගරු කතානායකතුමනි ඇතරම ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ත්‍රිවිල් අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජනය කරනවා කියන එක අපි අහලා තියෙනවා. ඒ වගේම විශාල කුලී රථ ප්‍රමාණයකුත් තියෙනවා.
ඔඩර් ප්ලීස් මේ අවස්ථාවේදී ගරු ආනන්ද කුමාරසිංහ මැතිතුමා මුලා සෙන්න පැමිණෙනු ඇත.
ඇතරම මේ ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මේ ත්‍රිවිල් රථ සහ කුලී රථ විශාල කාර්යභාරයක් සිදු කරනවා. අපේ එදිනෙදා ප්‍රවාහන අවශ්‍යතාවයන් වලට අනුකූලව සහ ඒ අවශ්‍යතාවයන් ඉටු කරන ආකාරය අපි නිතර අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම කුලී රථ විශේෂයෙන් කුලී රථ නියාමනයක් රටකට අවශ්‍යයි. විශේෂයෙන් ත්‍රිවිල් ගැන කතා කරනකොට කුලී රථ ලෙස එහෙම නැත්නම් ටැක්සි ලෙස පාවිච්චි කරන ත්‍රිවිල් රථද ඊට අමතරව පෞද්ගලිකව එදිනෙදා ගෙදර ගෘහ කර්මාන්තවල හා නොයෙකුත් කර්මාන්තවල පාවිච්චි කරන ත්‍රිවිල් රථද ආදී වශයෙන් දෙවර්ගයක් තියෙනවා. මේ යෝජනාවේදී අපි යෝජනා කරන්නේ කුලී රථ නැත්නම් ටැක්සි විදිහට පාවිච්චි කරන ත්‍රිවිල් රථ සම්බන්ධයෙන්. මේ ත්‍රිවිල් රථ රියදුරන් බොහෝමයක් වැඩි පිරිසක් ඉතාමත් දක්ෂ විදිහට තමන්ගේ කාර්යභාරය රියදුරන් විදිහට ඉටු කරනවා. ඒ වගේම මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි මේ ත්‍රිවිල් රථ ආශ්‍රිතව විවිධ අකරතැබ්බවලට මගින් මුහුණ දෙනවා. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් ගමන් කරන විටදී. මේ සියලු දේවල් කරන්නේ බොහොම අතලොස්සක රියදුරන් පමණයි. නමුත් මේ අකරතැබ්බයන්ට භාජනය වන මගීන් සඳහා මේ ත්‍රිවිල් රථ රියදුරන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තාම අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මා දන්න තරමින් පසුගිය කාලේ උත්සාහ කරා පොලිසියට සම්බන්ධව මේ ත්‍රිවිල් රථ ලියාපදිංචි කරන්න, ඒත් එක්ක මේ ත්‍රිවිල් රථවලට අංකයක් ලබා දෙන්න එයා හරියට ක්‍රියාත්මකුනේ නැහැ. ඒ නිසා ගරු අමෙත්තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ත්‍රිවිල් රථ හරියාකාරව විශේෂයෙන් පොලිසිය ලියාපදිංචි කර ඒ ත්‍රිවිල් රථයේ හඳුනාගත හැකි ආකාරයෙන් අංකයක් ලබා දෙන ලෙස. මේ අංකය ලබා දුන්නහම අපිට අඳුන ගන්න පුළුවන් මේ අංකය හරහා ත්‍රිවිල් රථයේ විස්තර. ඒ වගේම ලෝකයේ විවිධ රටවල් වල භාවිතා වෙනවා. අපි දැකලා තියෙනවා කුලී රථයක නැග්ගහම ඒ කුලී රථයේ රියදුරාගේ අසුනේ පිටුපස මේ රියදුරාගේ විස්තර සියලු දේවල් අපිට පූර්වක දකින්න ලැබෙනවා. රීදුරාගේ ඡායාරූපය සහ ඒ අදාළ විස්තර ලිපිනයන් ඒත් එක්කම නූතන තාක්ෂණයත් එක්ක භාවිතා කරනවා නම් අපි දන්නවා QR කෝඩ් එක වගේ කෝඩ් එකක් පාවිච්චි කරලා අපි පාවිච්චි කරන ජංගම දුරකථනය හරහා මේ ත්‍රිවිල් රථ රියදුරාගේ සියලුම විස්තර ෂණිකව ලබා ගත හැකි ක්‍රමවේදයන් අද ලෝකයේ භාවිතා වෙනවා. මම හිතන්නේ නූතන තාක්ෂණයත් එක්ක අපි විශ්ව ගම්මානයක තාක්ෂණය බද්ධවන විට මම හිතන්නේ මෙවැනි ක්‍රමවේදයන් අපේ රටටත් අවශ්‍යයි. ඉතින් මෙවැනි තාක්ෂණයත් භාවිතා කළා මෙවැනි සරල ක්‍රමවේදයක් අපිට සකසා ගත හැකි මෙවැනි driver identification plate එකක් නැත්නම් මේ රියදුරාගේ සියලු විස්තර ඇතුළත් පුවරුවක් ප්‍රදර්ශනය කළ හැකි. ඒ නිසා එවැනි ආරක්ෂා සහිත රියදුරෙක් යයි අපි අඳුනා ගත්තට පස්සේ අපිට මේ ත්‍රිවිල් රථ හෝ කුලි රථවල ගමන් කිරීමේ තියෙන අපහසුකම් ඉවත් වෙනවා. ඒ වගේම විශේෂයෙන් විදේශිකයන්ට මේ ආදී සියලුම දිනයට අපිට හැකියාව ලැබෙනවා ඉතා පහසුවෙන් මේ කුලි රථ හා ත්‍රිවිල් රථ භාවිත කරන්න. ඒ නිසා ඒ වගේම අනාගතයේ අපිට මේ ටැක්සි විදිහට පාවිච්චි කරන නැත්නම් මුදල් අය කරන ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිවිල් රථ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් ද අවශ්‍ය වෙනවා. අපි විවිධ අවස්ථාවල මේ ගැන කතා කරා. උදාහරණයකට පුළුවන් අපිට එවැනි ත්‍රිවිල් රථ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් මොකක් හරි පාටකින් හෝ වෙනත් ක්‍රමවේදයකින් සලකුණක් මගින් මහජනතාවට අවබෝධ කරගත හැකි කියනවා. මේ කොයි ත්‍රිවිල් රථයේද මහජනතාව ප්‍රවාහන කටයුතු වලට භාවිත කරන ටැක්සි ත්‍රිවිල් රථයක් වෙන්නේ කියන එක. ඒත් එක්කම මම ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමති අපි මෙව රායවැයෙත් මේ ගැන කතා කරා. විශේෂයෙන් ත්‍රිවිල් රථ පදවන රියදුරන්ගේ වයස් සීමාව සම්බන්ධයෙන් විවාදයක් පවතිනවා සමාජයේ මේ වන විට. අපිට හැකියාවක් තියෙනවද කියලා අපි තවදුරටත් සොයා බැලිය යුතුයි. මේ කොහොමද මේ වයස් සීමාව තවදුරටත් වැඩි කරන්නේ? අපි නම් යෝජනා කරන්නේ අවුරුදු 30ක් විතර ප්‍රමාණයක්වත් ඉදිරියට වයස් සීමාව අපි දැමිය යුතුයි. එහෙම වුණොත් විතරයි තාක්ෂණ ශේත්‍රයේ උදාහරණයකට අද රටේ අනෙකුත් කර්මාන්තවල යෙදෙන තරුණයින් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ මොකද හැමෝම ඉතාමත් පහසුවෙන් ත්‍රිවිල් රථයක් අරගෙන ත්‍රිවිල් රියදුරෙක් වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මෙවැනි කාරණා ගැන ඔබගේ අවධානය යොමු කරන්න අනාගතයේ කොහොමද මේ කුලි රථ සහ ත්‍රිවිල් රථ ගෞරවනීය සේවයක් විදිහට මහජනතාවට ලබා ගැතිවන ආකාරයේ ඉතා දක්ෂ ප්‍රවාහන සේවයක් ලෙස පහසු ප්‍රවාහන සේවයක් ලෙස නවීකරණය කරන්නේ කොහොමද කියන එක සාකච්ඡා කළ බඳුන් කළ යුතුයයි මා යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා.
යෝජනාව සිරකිරීම සංදීප් සමරසිංහ මන්ත්‍රීතුමා බුදුමාන විනාඩි 5යි.
ගරු මුලාසන මන්ත්‍රීමනි, අපේ ආශු මාරසිංහ මන්තුමා ගෙනාපු මේ යෝජනාව මා ස්ථීර කරමින්, විශේෂයෙන්ම අපි දන්නවා මගින් ප්‍රවාහන කරන වාහන ගත්තාම ඒවත් ත්‍රිවිල් වාහනයක් විය යුතුයි නැත්නම් ටැක්සියක් වෙන්න පුළුවන්. හැබැයි මේ සෑම දෙයක්ම මේ යම්කිසි විදිහකට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. ඒ දේ මං හිතන්නේ පළාත් පාලන ආයතනවලත් පොලිසියෙත් ඒක සිදු වෙනවා. ඒ වගේම අපි ගරු අමාත්‍යතුමාට කැමති කියන්න මේ අපි සෑම් විටම කතා කරන්නේ දැන් රියදුරන්ගෙන් වෙන හානි, එහෙම නැත්නම් අක්‍රමිතා. ඒ වගේම මේ ත්‍රිවිල් රථවල පංගක්ලට රාත්‍රිය ගමන් කරන පංගක් පිරිස් ඒ තුලින් හානි රියදුරන්ටත් සිදුවෙන අවස්ථා තිබෙනවා. එම නිසා අපි දැක්කා, අපි අනික් රටවල් වල දැකලා තිබෙනවා පංගුවක් වෙලාවට ඒ වාහනවල රියදුරාව ආරක්ෂා කරන්න යම්කිසි ආවරණයක් තිබෙනවා. ඒ වගේම රියදුරා කවුද පදවන්නේ ඒක සෑම විටම දැනගන්න ඒ රියදුරාගේ ඒ නමත් ඡායාරූපයක් මේ දමා තිබෙනවා, විශේෂයෙන්ම මේ සීට් එක පිටිපස්සේ. මේ වගේ ක්‍රියාදායමයන් යෙදී යොදලා තිබෙනවා. ඒ වගේම අපි දන්න කාරණයක් තමයි ඒ ප්‍රදේශවල අපි රියදුරු ගමන් කරනකොට එහෙම නැත්නම් ඒ රැකියාවේ යෙදී සිටිනකොට ඒ කටියට කාල පරිච්ඡේදයක් තියෙන, වැඩ කරන කාල පරිච්ඡේදයක් තිබෙනවා. ඒ කියන්නේ පැය ගණනක් වැඩ කරලා ඊට පස්සේ තව කණ්ඩායමක් තමයි වැඩ කරන්නේ. එතකොට ඒ රියදුරා මේ ඒ රැකියාවෙන් නිරත වෙන එක නිරත වෙලා ඊට පස්සේ ඔෆ් වෙනවා. එහෙම නැත්නම් වැඩ කරන්නේ නැහැ, නිවාඩු යනවා. එතකොට ඒ ඒවත් ඒ ඉන්න පොලිසියටත් එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ විශේෂණ පොලිසියට තමයි දැනුවත් කළ ඒ විදිහට කාර්යභාරය ඉටු කරන්නේ. ඒ තුලින් අර රියදුරාගේ ආරක්ෂාවත් ඒ වගේම මම හිතන්නේ ඒ වාහනේ පාවිච්චි කරන නැත්නම් කුලියට ගන්න ඒ මහජනතාවගේ එහෙම නැත්නම් මගින්ගේ ආරක්ෂාවටත් වැදගත් වෙනවා කියන එක මේ වෙලාවේ අපි ප්‍රකාශනය. ඒ වගේම අපි දන්නවා ධර්ම අමාත්‍යතුමා සෑන රටවල් වල ඇවිදලා දැකලා තියෙනවා. ඒ වගේම එතුමා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ ක්‍රියාදාමයන් දිහා බලලා ජනතාවටත් මගින්ටත් රියදුරන්ටත් සුභ සිද්ධියක් වෙන විදිහට අනිවාර්යයෙන්ම මේ ක්‍රියාදාමයන් ඉටු කරයි කියන එක කියමින් මගේ වචනවල පරිසම් කරනවා.
බොහොම ස්තුතියි. Honorable Imran Maruf, you have 3 minutes.
பிஸ்மில்லாஹிர் ரஹ்மான் ரஹீம். இன்று கௌரவ பாராளுமன்ற உறுப்பினர் ஆசு மாரசிங் அவர்களினால் கொண்டுவரப்பட்டிருக்கின்ற இந்த பிரேரணை உண்மையிலே மிகவும் வரவேற்கத்தக்க ஒரு பிரேரணையாக இருந்து கொண்டிருக்கின்றது. இன்று எங்களுடைய நாடளாவிய ரீதியிலே 10 லட்சத்துக்கு மேற்பட்ட முச்சக்கர வண்டிகள், பெரும் தொகையான வாடகை வாகனங்கள் இன்று இவ்வாறான சேவையிலே அமுல்படுத்துகின்ற சந்தர்ப்பத்திலே இவர்களை அடையாளம் காண முடியாதவர்களாக சில பயணிகள் அல்லது இவற்றை பயன்படுத்துகின்றவர்கள் இன்று இருக்கின்றார்கள். அதனால் இந்த பேரணி மூலம் அவர் சொல்லுகின்ற விடயம் என்னவென்றால், இன்று எத்தனையோ வளர்ச்சி அடைந்த நாடுகள் அல்லது வெளிநாடுகளிலே அந்த சாரதிகளை உறுதிப்படுத்துகின்ற உறுதி பத்திரங்களாக இருந்தாலும் அவர்கள் செல்லுகின்ற வாகனத்தின் பின்பகுதியிலே அவர்களுடைய முழு விவரங்கள் உள்ளடங்கிய ஒரு விவர கோவையை அந்த வாகனத்திலே நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. அவ்வாறான ஒரு செயற்பாடும் எங்களுடைய இந்த முச்சக்கர வண்டி அதே போன்று இந்த வாடகைக்கு பயன்படுத்துகின்ற வாகனங்களிலே கொண்டு வர வேண்டும் என்பதுதான் இந்த பிரேரணையுடைய நோக்கமாக இருந்து கொண்டிருக்கின்றது. உண்மையிலே இது கொண்டு வருவதன் மூலம் பல நல்ல விடயங்களை எங்களுடைய பயணிகள் பெறக்கூடிய வாய்ப்புகள் இருந்து கொண்டிருக்கின்றது. நாங்கள் பார்க்கின்றோம் எங்களுடைய அன்றாட போக்குவரத்திலே அல்லது அன்றாட செயற்பாடுகளிலே இவ்வாறான வாகன சாரதிகள் அல்லது இவ்வாறான வாகனங்கள் தவறான முறையிலே பயன்படுத்துகின்ற சந்தர்ப்பத்தை நாங்கள் கண்டிருக்கின்றோம். இதே போன்று நாங்கள் எத்தனையோ தொலைக்காட்சிகள் மூலமாக கூட இவ்வாறான மோசடிகளை நாங்கள் பார்த்திருக்கின்றோம். ஆகையால் இவ்வாறான மோசடிகள் இவ்வாறான வித்தியாசமான செயற்பாடுகளை குறைக்கின்றதாக இருந்தால் இவ்வாறான ஒரு அனுமதி பத்திரத்தினுடைய அல்லது அவர்களை விளங்கப்படுத்துகின்ற ஒரு செயற்பாட்டை நாங்கள் கொண்டு வர வேண்டும் என்பது என்னுடைய கருத்தாகவும் இருந்து கொண்டிருக்கின்றது. ஏனென்றால் இன்று ஒரு முச்சக்கர வண்டியிலோ அல்லது வாடகைக்கு செல்லுகின்ற ஒரு வாகனத்திலோ பயணிக்கின்ற ஒரு பயணி அந்த சாரதியை பற்றிய முழு விவரங்களை அறியக்கூடிய வாய்ப்புகள் இருக்கின்றது. இன்று நாங்கள் யாருடன் பயணம் செய்கின்றோம், எவ்வாறு பயணம் செய்கின்றோம் என்று தெரியாத அளவுக்கு இன்று எங்களுடைய பயணிகள் உயிரை கையிலே பிடித்தவாறும், குறிப்பாக பெண்கள் குழந்தைகள் இவ்வாறு செல்லுகின்ற சந்தர்ப்பத்திலே, குறிப்பாக இரவு நேரங்களிலே அவர்களுடைய போக்குவரத்து செய்கின்ற அந்த செயற்பாடுகளிலே பாதுகாப்பு அளிக்கக்கூடிய ஒரு விடயமாக இது இருக்கும் என்பதிலே எந்த ஒரு ஐயப்பாடும் இல்லை என்பதை இந்த இடத்திலே கூறிக்கொள்வதோடு, ஆகையால் மிகவும் முக்கியமான பிரச்சனைகளை குறைக்கின்ற அதாவது சாரதிகளை மட்டுமல்லாமல் பயணிகளை கூட உறுதிப்படுத்துகின்ற ஒரு பிரேரணையை கொண்டு வந்த எங்களுடைய கௌரவ பாராளுமன்ற உறுப்பினர் ஆசு மாரசிங் அவர்களுக்கு இந்த இடத்திலே நன்றியை கூறிக்கொண்டு இவற்றை மிக விரைவில் இதை ஏற்படுத்தி தர வேண்டும் என்பதையும் கௌரவ அமைச்சர் அவரிடம் நான் வேண்டி என்னுடைய உரையை முடித்துக் கொள்கின்றேன்.
நன்றி.
ආශිමාර් සිංහ මන්තුමා ඉතාමත් කාලෝචිත යෝජනාවක් කිනාව එක අපිට අනුමත කරමින්, විශේෂයෙන්ම ප්‍රවාහන ශේෂ්ත්‍රය සම්බන්ධව මම අවුරුදු 10කට ආසන්න කාලයක් කටයුතු කරපු නිසා පළාත් සභාවේ ප්‍රවාහන අමාත්‍යවරයා විදිහට 2002 අවුරුද්දේ මේ ප්‍රශ්නේ පිළිබඳව දැකලා ඒ වන විට ලංකාවේම තීරෝදල තිබුණ 130,000යි. මම ප්‍රවාහන අමාත්‍යංශයේ වෙලාවෙත් මම ඒ සියලු මේවා සභාගත කරලා හැන්සාට් කළා. එම නිසා ඒ වෙලාවෙත් අපි දැක්ක මේක අනාගතයේදී ප්‍රශ්නයක් වෙයි කියලා. එම නිසා මේකට නියාමනයක් කරන්න, පාලනයක් කරන්න ක්‍රමවේදයක අවශ්‍යතාවය තිබුණා. ඒ අනුව අපි ප්‍රඥප්තියක් ගෙනල්ලා බස්නාහිර පළාත තුළ තීරෝද රථ අධිකාරියක් ස්ථාපිත කරන්න නීතිමය කටයුතු කළා. නමුත් ඇති වුණු විරෝධතාවයන් මත මේකට මීටර් හයි කරනවා යනාදී වශයෙන් තීරුරත හිමියන්ගෙනු ආපු විරෝධතාවයේ මත ඒක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබුණ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට අද ලක්ෂ 10 නෙමෙයි අද ලක්ෂ 12 තීරෝධ රට තිබෙනවා. ඉතින් මේ තුලින් විශාල සේවයක් වෙනවා. අපි මේක අයින් කළ යුතුයි ඉවත් කළ යුතුයි කියන තැන නෙමෙයි තිබෙන්නේ. අපි දන්නවා පාරක රියානතුරක් වුණාම රෝහල් වලට ගේන අයගෙන් 60%ක් විතර ගේන තීරෝධ රටෙන්. ඒ වගේම මේක ඍජු රැකියා ලක්ෂ 12ක් විතර තිබෙනවා. ඊහිඳ මේක අපි ක්‍රමවත් කරන්න ඕනේ විධිමත් කරන්න ඕනේ. ඒක සඳහා විශේෂම බලය තිබෙන්නේ පළාත් සභාවල් වලට පළාත් සභා මට්ටමින් මම හිතන්නේ මේකට ප්‍රඥප්ති නැවත ගෙනල්ලා ජාතික ප්‍රතිපත්තියක් විදිහට ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා මේකට යම් කිසි ආකාරයක ක්‍රමවේදයන් නියාමනයක් කිරීම මධ්‍යම ආණ්ඩුව මගින් අනිවාර්යයෙන්ම කළ යුතුව තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂම පරක්කු වෙලා හරි මේක අද අපි කළේ නැත්තම් දැන් 2002 මේක කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැ. මේක පෞද්ගලික බසුත් මෙහෙම තමයි ආවේ. පෞද්ගලික බස් ඇවිල්ලා අධිකාරී මොනවත් තිබුණ නැහැ. ඔය දිව්වා. නමුත් අධිකාරී ආවට පස්සේ තමයි පාලනයක් උනේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම කාලෝචිතව මේක අනිවාර්යයෙන්ම මුලින්ම නියාමනය කිරීම සඳහා යම් කිසි ආකාරයක ආයතනයක් නීතිගත විය යුතුයි. ඒ සඳහා රෙගුලාසි ක්‍රියාත්මක විය යුතුයි. පොලිසියට මේක කරන්න බෑ. පළාත් සභාව ප්‍රාදේශ සභාවලට මේවා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අමාත්‍යාංශයේ මම හිතන්නේ ඉතාමත් කඩිනමින් මේ සඳහා අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි. එහෙම නොවුනොත් මේක විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් තීරෝධ රට කර්මාන්තයේ ඉන්න අයටත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අද ඒ අයට ආදායමක් නැහැ. ඒ කියන්නේ 10ක් ඕන තැනකට අද 30ක් තිබෙනවා. ඉතින් මේ 30 තවත් වැඩි වෙයි. වැඩි වුණොත් මේ 30ත් ඉවරයි. අලුතෙන් එන අයත් ඉවරයි. ඉතින් ඒ හින්දා දැන් ඉන්න අය ආරක්ෂා කරගන්නවා වගේම මේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම නීතිමය වශයෙන් මෙවැනි අධිකාරියක් ප්‍රඥප්ති මගින් අනිවාර්යයෙන්ම යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම අවශ්‍යතාවයේ තිබෙනවා. ඉතින් එහෙම නොවුනොත් මං හිතන්නේ අද මේක කළේ නැත්තම් තවත් මං හිතන්නේ අවුරුදු ගණනාවකින් මේක විසඳන්න බැරි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැනටමත් මේ ප්‍රශ්නේ උච්චතම තත්ත්වයකට ඇවිල්ලා ඉවරයි. අපි කඩිනමින් මේ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යයෙන්ම කරුණක් විදිහටයි මා පෞද්ගලිකව විශේෂයෙන්ම දකින්නේ. ඉතින් ඒ වගේම තමයි පාරිසරික වශයෙන් කොළඹ නගරේ විශේෂම දුම් පාලනය එමිෂන් ටෙස්ට් එක අපි පහුගිය කාලේ ගෙනාවේ. ඉතින් ඒක නිසා අද යම්කිසි ආකාරයක සෞඛ්‍ය පැත්තෙන් විශාල ප්‍රගතියක් තිබෙනවා, දියුණුවක් තිබෙනවා. අද පරීක්ෂණ දිහා බලපුවාම කොළඹ නගරේ රථවාහන හසුරවන පොලිස් නිලධාරීන්ගේ ඒ සමීක්ෂණයක් කරලා තිබෙනවා. මේ වාහනවල දුම් පාලනය ඒ නීති ගෙනාවේ නැත්තම් විශාල වශයෙන් මම හිතන සෞඛ්‍යයට විශාල හානියක් සිද්ධ වෙන පෙනහළු ආශ්‍රිත රෝගවලට. ඉතින් එවැනි නීති රීති ගෙනහැලා ඒවා ක්‍රියාත්මක කරපු හින්දා තමයි අද එවැනි ප්‍රතිඵල රටක් විදිහට අපිට භුක්ති විඳින්න පුළුවන්කමක් ලැබිලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි නැවත නැවත දිගින් දිගටම අපි මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාලෘත්‍ය යෝජනාව ගේම් පිළිබඳව. මේක සභාව කැල්තබීමේ යෝජනාවක් විදිහට පමණක් නෙමෙයි, අපි ප්‍රාර්ථනා කරන කඩිනමින් ඔබතුමාල මේ පිළිබඳව පාර්ලිමේන්තුවට අවශ්‍ය අනපනත් නීති රීති ගෙනහැලා අපි විවාද ගෙනහැලා විශේෂයෙන් ප්‍රවාහන ආංශික කාරක සභාවේ අපි ක්‍රියාකාරීව කටයුතු කරනවා. අපි එතෙන්නුත් අවශ්‍ය සහයෝගයේ දායකත්වය අනිවාර්යයෙන්ම අපි ලබා දෙන්නම්. ලබා දීලා ඉතාමත් කඩිනමින් මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් අනිවාර්යයෙන්ම ගත යුතුව තිබෙනවා. එහෙම නොවුනොත් අපි මේ ප්‍රශ්නය තුලින් සමස්ත රටේ රථවාහන තදබදයේ වැනි ප්‍රශ්න ගණනාවකටම අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. දැන් කොළඹ නගරයට 2002 අවුරුද්දෙත් ආවේ බස් 11,000යි. අද එන්නේත් බස් 11,000යි. ඉතින් ලක්ෂ 8ක් ආපු එක අද ලක්ෂ 9ක් එනවා කොළඹ නගරයට. ඉතින් අද බස් වලින් එන ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. බස් ඒගානම තිබෙනවා. ඉතින් මේක හොඳ උදාහරණයක්. ඉතින් මේකම තමයි විශේෂයෙන්ම මම හිතන්නේ අපි පොදු ප්‍රවාහනයේට අපි පාරවල් හදන කතා කරනවා. විශේෂයෙන්ම පාරවල් හදන්න මුදල් වියදම් කරනවා. අපි බිලියන 1500ක් පසුගිය කාලේ වියදම් කළා. ඉතින් මේ පාරවල් හැදීම නිසා අවසාන ප්‍රතිඵලය මොකක්ද? අද මාර්ග තදබදය අද වැඩි වෙලා තිබෙනවා. පොදු ප්‍රවාහනයට අපි ලබා දෙන දේ ප්‍රමුඛතාවය සෑහීමකටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. බස් එක, කෝච්චිය, ඒ වගේම තීරෝධ රථ සේවය, පාසල් සේවාවන් මේවා සම්බන්ධයෙන් මම හිතන්නේ වැඩි අවධානයක් අනිවාර්යයෙන්ම යොමු කළ යුතුව තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සම්බන්ධව අපි ඉදිරියේදී ඒ අපේ කාරක සභාව මගිනුත් ඒ අවශ්‍ය සහයෝගයේ දායකත්වයේ අමාත්‍යංශයට ලබා දීමට අපි කටයුතු කරනවා කියන එක සඳහන් කරමින් මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරපු ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු අශෝක් අබේසිංහ ඇමතුමා ඔබතුමාට විනාඩි 10යි.
ස්තුතියි. මම ගරු සභාපතිතුමනි මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අශෝක් මාර්සිංහ ඇමතුමාට සහ ඒ පිළිබඳව මේවස් ගරු සභාවේ කතා කළ සියලු මැති ඇමතුරුන්ට මේ පිළිබඳ අවධානය යොමු කිරීම පිළිබඳව විශේෂයෙන්ම අද වෙද්දී දවසින් දවස මේ තීව්‍රවත් ප්‍රමාණය වැඩි වෙමින් යනවා. අද වෙද්දී 12 ලක්ෂයකට ආසන්න තීව්‍රවත් ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. නමුත් මෙතුමා දැන් මේ ප්‍රශ්නය මතු කළත් දැන් මේ ප්‍රවාහන ක්ෂේත්‍රය 13 වෙනි සංශෝධනයත් මත විමධ්‍යගත වෙලා තියෙන පළාත් සභාවලට විමධ්‍යගත ප්‍රශ්නයක් මේ ප්‍රවාහනය කියන එක. කෙසේ වෙතත් අපි දැනටමත් මේ පිළිබඳ නියාමනය කිරීම සඳහා මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවට පවරලා ඒ පිළිබඳ යම්කිසි වැඩ කොටසක් කරගෙන යනවා. මේ පිළිබඳ දැනටමත් වැඩසටහනක් තියෙනවා මන්ත්‍රීතුමා. විශේෂයෙන්ම මාර්ග ආරක්ෂක කමිටු සෑම පොලිසියකම පිහිටවලා තියෙනවා. ලංකාවේ තියෙන සෑම පොලිසියකම මාර්ග ආරක්ෂක කමිටු. මේ කමිටුවට මෝටර් රථ පරීක්ෂකවරයෙකුත් ඇතුළත් වෙනවා. එහෙදි දැන් යම්කිසි පළාතක් ගත්තොත් පළාත් 9ට අපි හැම ත්‍රීරෝ රථයකම ස්ටිකර් එකක් අලවන්න නියම කරලා තියෙනවා. ඒ වගේම සීට් එක පිටිපස්ස එවැනි මේ හඳුනා ගැනීම සඳහා ඒ කාඩ් පතක් සවිකරන්නත් අපි නියම කරලා තියෙනවා. මේවා තාම හරියට වෙන්නේ නැති නිසා තමයි නියාමනය කිරීම සඳහා අපි මාර්ග ආරක්ෂක පිළිබඳ ජාතික සභාවට දාලා මේ පිළිබඳ අධිකාරියක් හව හදලා මේක නියාමනය කළ යුතුයි කියලා අපි හිතන්නේ. මේක දැන්ට ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම දැන් පළාත් 9 ගත්තොත් පළාත් 9ට පාට 9ක් වෙන් කරලා තියෙනවා. එතකොට ඒ පාට එක උදාහරණයක් විදිහට කොළඹ කියන්නේ බස්නාහිර පළාතේ නිල් පාට. එතන නිල් පාට ස්ටිකරය. ඊට පස්සේ ඒකේ පොලිසිය නම තියෙන්න ඕනේ. පොලිසිය නම තියෙනවා නිල් පාට ස්ටිකර එක තියෙනවා. ඊට පස්සේ ඒ පළාතේ තියෙනවා නම් දිස්ත්‍රික්ක 3ක්. අපි කොළඹ බස්නාහිර පළාත ගත්තොත් කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක 3ක් තියෙනවා. එතකොට ඒ දිස්ත්‍රික්ක 3ට කොළඹට 1, ගම්පහට 2, කළුතරට 3 එහෙම අංක 3ක් තියෙනවා. එතකොට ඒ ස්ටිකරේ තියෙනවා මේ විශේෂයෙන්ම පළාත අඳුර ගන්න පුළුවන් පාටින්, ඊට පස්සේ දිස්ත්‍රික්කේ අඳුර ගන්න පුළුවන්, පොලිසිය අඳුර ගන්න පුළුවන්. ඉන්පසුව මේ ත්‍රිවිල් රථයේ අනිත් අනන්‍යතාවය හඳුනා ගන්න ඒ අවශ්‍ය දේවල් තියෙනවා. මොකද රියදුරන් ඉල්ලා තිබුණා ඔවුන්ගේ ලිපිනයන් සහ ඡායාරූපේ මේක ප්‍රදර්ශනය කරන්න එපා කියලා තියෙනවා. නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේක නියාමනය කිරීම තුළින් නීති පනවල ඒ හරියටම ඉෂ්ට කරන්න. මොකද පිටරටවල වගේ ඒ වගේ මගීන් ගෙනියන ත්‍රීරෝ රථය දන්නා වෙනම පාටක් සුදු පාට ස්ටිකර් එකක් සවි කරන්න ඕනේ. විශේෂයෙන්ම ත්‍රීරෝ රථයේ පිටිපස්සේ වීදුරුවට උඩින් අඟල් 4යි 8යි තියෙන ප්‍රමාණයේ ස්ටිකර් එකක් මේ සියල්ලම දේවල් අඩංගුව සවි කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. නෑ එමේ ඒගොල්ල ඉල්ලීමක් කරලා තියෙනවා. මේක මං කියවන්නේ මුලින් විමධ්‍යගත කරපු විෂයක් කියලා. නිසා ඒ පළාත් සභාවලින් එහෙම ඉල්ලීමක් කරලා තියෙනවා දාන්න එපා කියලා. ඒක නිසා මේකට අපේ මේ ලසන්ත මහත්මයා කිව්වා වගේ මේක අපි යම්කිසි නීතිමය තත්වයක් මැසින් නීතියගත කෙරුවොත් ඒක ඉල්ලීම් කවුරු ඉල්ලීම් කෙරුවත් ඒක නොකර ඉන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේකට නීතියක් නැති නිසා ඒ ඉල්ලීමට සමහර අය කරලා ඒක ඒ ඡායාරූපය සවි කරලා නැහැ. නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මොකද මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව මගින් විශේෂයෙන්ම ත්‍රිවිධ රථයේ අපි වෙනම මේ වැඩපිළිවෙලක් හදලා තියෙනවා දැනටමත්. ඒකෙදි මේ මම මුලින් කිව්වා වගේ ඒ දිස්ත්‍රික්ක වලට ඒ පළාත් වලට ඒක වෙන් කරුවාට පස්සේ ත්‍රිවිධ රථයේ ඒ මේ අනිවාර්යයෙන්ම පොලිසිය සඳහන් වෙනවා ඒ ත්‍රිවිධ රථයේ බලපත්‍රය අවලංගු වන කාලය, ආරක්ෂා ආවරණයේ බලපත්‍රය අවලංගු වන කාලය, ඒ වගේම ඒ රියදුරාගේ නම සහ ලියපිනය ඒ ත්‍රිවිධ රථයේ යම්කිසි විදිහකින් මේ සන්තකේ වෙනස් කරලා තියෙනවා නම් ඒකත් ඒ මේ සියල්ලම සඳහන් වෙනවා. මේක සෑම පොලිසියකම මේ ලංකාවේ තියෙන සෑම ත්‍රිවිධ රථයක්ම සඳහන් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. ඒකයි විශේෂයෙන් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට. දැනට මේ වගේ විතරක් මේක විතරක් නෙමෙයි පාසල් ලවුන් ප්‍රවාහනය කරන. පාසල් ලවුන් ප්‍රවාහනය කිරීම වාහනත් විශාල ප්‍රශ්නයක්. මෙවර අයවැයෙන් 2017 අයවැයෙන් පාසල් ලවුන් ප්‍රවාහනය කරන වාහන, ඒ වගේම ත්‍රිවිධ රථ සහ කුලී රථ සඳහා වෙනම නියාමන අධිකාරියක් පිහිටවීමට යෝජනාවකුත් තියෙනවා.
2017 257 වෙනි යෝජනාව තමයි ඒ යෝජනාව. ඉතින් ඒ නිසා අපිට පුළුවන් දැන් අයවැයනුත් යෝජනාවක් කරලා තියෙන නිසා අපිට ඒ පිළිබඳ අධිකාරියක් මේ විශේෂයෙන්ම පත් කරන්න. හැබැයි මේක විමධ්‍යගත විෂයක් නිසා ඒක පළාත් සභාව වලින් මම හිතන්නේ පළාත් සභාව සමග සාකච්ඡා කරලා තමයි මේක පාර්ලිමේන්තුවේ පනතක් විදිහට සම්මත කරන්න වෙන්නේ කියලා මම හිතනවා. මොකද මේක විමධ්‍යගත විෂයක් නිසා. කෙසේ වෙතත් ඉතාම කාලෝචිත යෝජනාවක් මේක අනිවාර්යයෙන්ම කළ යුතුයි. මොකද දිනෙන් දින ත්‍රීරෝ රථ ලංකාවට වැඩි වෙනවා. මේක මෙහෙම ගියාම මේක විශාල ව්‍යසනයක් බවට පත් වෙනවා. මක් නිසාද දැන් පාසලෙන් අයින් වෙච්ච ළමයේ දරු ළමයෙක් තරුණයෙක් කියලා ත්‍රී රථයක් කරන් ත්‍රී රථ මේ විශේෂයෙන්ම ඒ ව්‍යාපාරයට එකතු වෙනවා. මම පසුගිය දිනක මේ පිළිබඳ කතා කරපුවාම මේ ත්‍රී රථ රියදුරන් සඳහා විශේෂයෙන්ම පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් කියන මේ අයිඩෙන්ටි කාඩ් එකක් අවශ්‍ය දෙන්න ඕනේ. මේ සඳහා වෙනම වැඩපිළිවෙලක් කරන්න ඕනේ කිව්වට පස්සේ ත්‍රී රථ සංගම් මාව හම්බෙන්න ආවා. ඇවිල්ලා ඇයි මෙහෙම කරන්නේ කියලා මම ඊට පස්සේ ඒගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා. පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් කියලා වෙනම එකක් ගන්න ඕගොල්ලන්ට එහෙම වියදමක් අපි වෙනම අය කරන්නේ නැතුව එහෙම ලබා දෙන්න ඕනේ. ලබා දීලා යම්කිසි පුහුණුවක් දෙන්න. දැන්ටත් සාමාන්‍ය මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව විසින් මාසෙකට 200-300ක් රියදුරන් පුහුණු කරනවා. එහෙම ආයතනයේ පුහුණු කිරීමක් කරුත් කරනවා. ඒකට ප්‍රථම ආධාර පුහුණු කරනවා. ඒ වගේ යම් යම් පුහුණු වීම කරනවා කරනවා. හැබැයි මේක විශාල වශයෙන් කිරීමක් වෙන්නේ නැති නිසා ඒ සඳහා තමයි මේ අධිකාරිය පිහිටවුවත් අපිට ඒක විශේෂයෙන්ම කරන්න පුළුවන්. විශේෂයෙන්ම ටැක්සි එකක් වුණාම දැන් පිට ටෝල් වගේ මේක මීටර් ටැක්සි එකක්ද කියලා ඒ තිරෝතේ අනිවාර්යයෙන්ම උඩින් ගහන්න ඕනේ. ඒ කියන්නේ ඒක ජනතාවට බලා ගන්න. ඒක මීටර් එකක් තියනවද නැද්ද කියලා. එතකොට ජනතාවට ඒ තිරෝතේට නගිද්දි මේක මීටර් එකක් තියෙන එකක්ද නැති එකක්ද කියලා හොයා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබ කියන එක හරි. මොකද ඒ අවස්ථාවේ ඒ භගියට ලබා දෙන්න ඕනේ මේ තිරෝතේ පදවන්නේ කවුද? ඔහුගේ නම මොකද්ද? ඔහු එවදු පුද්ගලයෙක්ද කියලා ඒක අනන්‍යතාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. දැනටත් ඒක නීති තියෙනවා නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි විදිහේදී බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ සඳහා මේ බනතක් මගින් මේක අධිකාරියක් බවට පත් කරන. ඒ පිළිබඳ මූලික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මොකද අපේ රටේ දැන් මගින් ප්‍රවාහනේ දවසකට සාමාන්‍යයෙන් මගින් 1,105,000 ලංකා ගමනාගමන මණ්ඩල බස් රථවල 25,00,000ක්, පුද්ගලික බස් රථවල 75,00,000ක්, දුම්රිය 5,00,000ක් දවසට ගමන් කරනවා. ඉතින් අපේ රටේ ඉන්න ජනතාව 110,000යි. 110,000න් එක් භාගයක් 50%ක් මේ පොදු ප්‍රවාහන සේවය ගමන් කරනවා. එතකොට මේ ත්‍රී රෝද රථ මේ 112යි. මං හිතන්නේ 112ක් ත්‍රී රෝද තිබුණත් සාමාන්‍යයෙන් 106-107ක් විතර තමයි සාමාන්‍යයෙන් මාර්ගයේ ධාවනය වෙන්නේ දිනපතා මගින් ප්‍රවාහනය කිරීම සඳහා. ඒ නිසා විශේෂයෙන්ම මොකද අපේ රටේ ලියාපදිංචි වාහන ප්‍රමාණය දැන් 65,00,000කට ආසන්නයි. නමුත් දවසකට පාරවල්වල ධාවනය වෙන වාහන ප්‍රමාණය තියෙන්නේ 40,00,000-37,00,000 අතර ප්‍රමාණයක්. ඒ නිසා විශේෂයෙන්ම මෙම ත්‍රී රෝද රථ ප්‍රශ්නේ විසඳන්න නම් ඔබතුමා මේ ගෙනාපු යෝජනාව අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඒක අපි දැනගෙන සිටිනවා. ඒ සඳහා විශේෂයෙන්ම ඉදිරියේදී නීති පනවන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙම වුණේ නැත්නම් මේ ත්‍රී රෝද රථවලින් වෙන මේ ප්‍රශ්න වලට එකපාරට අපිට අයිඩෙන්ටිෆයි කරන්න බෑ. පොලිසියට දැන් මේක කරන්න පුළුවන් වෙලා තියෙන සෑම පොලිසියකම දැනට මේ විස්තර තියෙන නිසා. හැබැයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේක විමධ්‍යගත විෂයන් නිසා පළාත් සභාවලින් මේක කරන්න ඕනේ. පළාත් සභාවලවත් අනිවාර්යයෙන්ම මේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් එක එක මේ පළාත් පාලන ආයතන මේකට එක එක නීති ගේනවා. දැන් මම නියෝජනය කරන කුරුණෑගල ප්‍රදේශය ගත්තාම කුරුණෑගල මහනගර සභාවේ වෙනම මේවා ලියාපදිංචි කරනවා. ඒක කුරුණෑගල පොලිසිය. ඒතර වෙනම ගානක් ගන්නවා කුරුණෑගල මහනගර සභාව මේක ලියාපදිංචි ගන්න. ඊට පස්සේ පොලිසිය තුල තියෙනවා. ඊට පස්සේ පළාත් සභාවේ වෙනම තියෙනවා. ඉතින් මෙහෙම ගියාම මේක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ඔබතුමා මේක පිළිබඳ අවධානය යොමු කිරීම පිළිබඳ මම ඉතාම සන්තෝෂ වෙනවා. ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. මේ පිළිබඳ කතියාවතක් ඇති වෙන්න ඕනේ රජය තුල. එහෙම වුණොත් විතරයි මේකට අපිට යම්කිසි ක්‍රමයක් හදන්න පුළුවන්. විශේෂයෙන්ම ගරු ඇමතුමාටත් මම ප්‍රකාශ කළා. එතුමත් අපිට මට ප්‍රකාශ කළා මේක කියන්න කියලා. අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ පිළිබඳ ක්‍රමවත් වැඩපිළිවෙළක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඉදිරියේ කටයුතු කරන කෝදාගඩ මැතිතුමා ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක්. එතුමා මේ පිළිබඳ විශාල වැඩ කොටසක් කරනවා. ඒ වගේම අපි අර මම මුලින් කිව්වා වගේ පාසල් ලමුන් ප්‍රවාහනය කරන අයන් රථ සඳහාත් අපි නියාමනය කිරීමට කටයුතු කරනවා. ඒ නිසා මේවර අයවැයෙන් යෝජනාවක් විදිහටම මුදල් අමාත්‍යවරයා මේ ඉදිරිපත් කරලා තියෙන නිසා අපිට මේ වඩාත් රුකුලක් වෙනවා. මේ සඳහා අපිට ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා ඔබතුමාගේ යෝජනාව නැවත වරක් කාලීතු යෝජනාවක් බව ප්‍රකාශ කරමින් විශේෂයෙන් මේ සඳහා අපි රජයක් වශයෙන් කළ යුතු සෑම දෙයක්ම ඉදිරියේදී කරන බවත් ප්‍රකාශ කරමින් මේ ලබන වසර තුළ මේ සඳහා මේ ක්‍රියාත්මක කිරීම සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා වැඩපිළිවෙළක් සකස් කරන බව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාට විශේෂයෙන්ම ස්තුති කරනවා. මේ අද කතා කරපු සියලු දෙනාටම මේ පිළිබඳ බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. දෙසැම්බර් මාස 5 වෙනිදා පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුව නැවත රැස් වෙනවා.